කතානායකර විසින් කරනු ලබන නිවේදන දසවැනි පාර්ලිමේන්තුවේ කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදය විසින් 2025 සාහිත්‍ය මාසයට සමගාමීව සංවිධානය කරනු ලබන පලිඟු රෑන වින්ෆීල් ෆැමිලි වේදිකා නාට්‍ය 2025 ඔක්තෝබර් 23 වෙනි බ්‍රහස්පතින්දා පස්වරු 6:30 පාර්ලිමේන්තුවේ තඹදොර අභියස ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීයන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ රසාස්වාදයේ උදෙසා වේදිකා ගත කිරීමට නියමිතය. මෙම නාට්‍ය ප්‍රසංගය රසවිඳීමට එක්වන මෙන් සීරුම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීයන්ට ආරාධනා කරමි. කතානායකර විසින් කරන ලිපිලේඛනාදී පිළිගැන්වීම. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථා ප්‍රකාරව 2020 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 9 කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 46 කොටස සහ 2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 10 කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 19 කොටස සහ 9 කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 9 කොටස මම ඉදිරිපත් කරමි. ගරු පාර්ලිමේන්තු සභානායකතුමා,
ගරු කතානායකතුමනි, එකී වාර්තා මුද්‍රණය කළ යුතුයයි මම යෝජනා කරමි.
ලිපිලේඛනාදී පිළිගැන්වීම. ගරු අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය.
Honorable Speaker, I present the regulations made by the Minister of Finance, Planning and Economic Development regarding the guidelines on the grant of exemptions or incentives to business of strategic importance under Section 71, read with Section 52 of the Colombo Port City Economic Commission Act No. 11 of 2021 and published in the Gazette Extraordinary No. 2454/62 of 20th September 2025. I move that these regulations be referred to the Committee on Public Finance.
ගරු කම්කරු අමාත්‍යතුමා සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2023 වර්ෂය සඳහා ජාතික වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව අධ්‍යාපනයේ ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා,
2024 වර්ෂය සඳහා නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රාජ්‍යපාලයේ යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2024 වර්ෂය සඳහා මහා භාරකාර දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂක කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කාරක සභා වාර්තා පිළිගැන්වීම. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව. එම කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා විසින් පිළිගැන්වීම.
Honorable Speaker, I present the report of the Committee on Public Finance on 1. Rules under Section 32 of the Excise Ordinance, Chapter 52, regarding the time period for payment of duty on the production of liquor and levying of fee, and 2. Order under Section 2 of the Special Commodities Levy Act, No. 48 of 2007, relating to special commodity levy, which were referred to the said committee. Thank you.
Mahajan Pesam Piligan Nima, Garu Parliamentu Mantri, TB Sarath Mahata, Pesam Dekai.
Garu Katanayakatumani. හිඟුරක්ගොඩ සතුසහන්දියේ මධ්‍යම පාන්තික නිවාසාංක 19 දරණ ස්ථානයේ පදිංචි එල්.ඩී. නිහාල් ප්‍රියන්ත මහතාගේ ලැබුණු පෙස්සම සහ නුවරගල 15 යක්කුරේ අංක 30 දරණ ස්ථානයේ පදිංචි ඩබ්ලිව්.ඩබ්ලිව්. විජේසූරිය මහත්මියගේ ලැබුණු පෙස්සම පිළිගන්නමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.කේ. ජයසුන්දර මහතා.
Honorable Speaker, I present a petition received from Mr. C.S.T. Jayalajge of No. 590 New Town, Talgassala.
Garu Parliamentu Mantri Sushant Kumar Navaratna Mahata. Garu Parliamentu Mantri Vijayasiri Basnayaka Mahata.
Honorable Speaker, I present a petition received from the Mr. M. Karunaratna of Puvaggaha Kadavala Veerapukuna.
පෙස්සම් මහජන පෙස්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න අංක 1 ගරු හෙක්ටා අප්පුවාමි මහතා බලශක්ති අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කතානායකතුමනි, මම අහන ප්‍රශ්න.
ගරු අමාත්‍යතුමා, බලශක්ති අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, ප්‍රශ්න අංක 1 ආ 1 ඔව් ආ 2 2025 අංක 14 දරන සංශෝධිත විදුලි බල පනත ප්‍රකාරව 2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලි බල පනතේ පළමු උපලේඛනයේ සඳහන් ආකෘතිය අනුව 17 වන වගන්තියට අනුකූලව ප්‍රතිවගත කරනු ලබයි. එෙහිදී ස්ථාපිත කරනු ලබන සමාගම් 6 පහත පරිදි වේ. 1. National System Operator Private Limited 2. National Transmission Network Service Provider Private Limited 3. Electricity Generation Lanka Private Limited 4. Electricity Distribution Lanka Private Limited 5. Energy Ventures Lanka Private Limited 6. CB Employees Fund Private Limited ආ අදාළනොයි.
ගරුමන්තිතුමා.
ගරු කථානායකතුමනි, මගේ මම ස්තුතිවන්ත වෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ සියල්ලම සමාගම් හැටියට තමයි ප්‍රතිවගතකරණය කරන්නේ. ඒතර සමාගම් හැටියට කරනකොට කොයි ආකාරයෙන්ද රජය සහ පෞද්ගලිකාංශය මේ සඳහා දායක වෙන්නේ කියන එක විශේෂයෙන්ම දැනගන්න කැමති. ඒක ප්‍රශ්නයක් හැටියට නෙමෙයි මම මේක දෙනුමක් හැටියටයි අදහස් කරේ. පළවෙනි අතුරු ප්‍රශ්නේ හැටියට මම අහන්න කැමති, මීට දින කීපයකට ප්‍රථම විදුල් බිල සම්බන්ධයෙන් තීන්දුවක් අරගත්තා. ඒ වෙලාවේදී විදුලි බිල වැඩි කරන්න රජය විසින් උපයෝගිතා කොමිසමට යෝජනාවක් ඉදිරිපත් කළා. ඒ යෝජනාව සාකච්ඡාවට අරගෙන තමයි ඒ අය විදුලි බිල වැඩි කරන්නේ නැහැ කියන එක තීන්දුව ගත්තා. ඒ වෙලාවේදී රජය මහජන උපයෝගිතා කොමිසමට විදුලි බිල වැඩි කරන්න යෝජනා කරපු ආකාරය සහ මිල ගණන් මේ සභාවට දැනුම් දෙනවද කියලා ආන්න කැමැති පළවෙනි අතුරු ප්‍රශ්නයයි.
ගරු කථානායකතුමනි, මම මුලම කොටසකට පිළිතුරු දීලා යන්න, මොකද නැත්නම් අඩුවක් විදියට දකින්නවා. අපි මේ සමාගම් 6ම 100%ක් මහා භාණ්ඩාගාර සතු රජයේ සතු සමාගම් විදියට තමයි ලියාපදිංචි කරලා තියෙන්නේ. 2007 සමාගම් රෙජිස්ටර් පනත යටතේ ඒක පුද්ගලික මේ ප්‍රයිවට් ලිමිටඩ් විදියට තමයි රෙජිස්ටර් වෙන්නේ. ඒක ලංකාවට අනන්‍ය වෙච්ච එකක්. ඔකෙන් තමයි මේක පුද්ගලික නෙමෙයි 100%ක් මේ රජ සතු සමාගම්. ඊළඟට ඔබතුමාගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගත්තොත් එහෙම ඒකේ ලංකා විදුලි බල මණ්ඩලයේ සංකලයකන 90 ඒගොල්ලෝ 6.8ක් වැඩි වෙන්න ඕනේ කියලා යෝජනා කරලා තිබුණා. ඒක රජයට වැඩිය, මොකද කොමිසම තියෙන්නේ රජයේ, සීබික තියෙන්නේ රජයේ. ඒ හින්දා මේක රජයයි විපක්ෂයයි දෙකක් නෙමෙයි එකක්. එතකොට ඒකේ ඇත්තටම PUSSL එක පත් කරලා තියෙන්නේ කොමිෂමක් විදිහට මේක රෙගුලේට් කරන්න, මේක නියාමනය කරන්න. එහෙම නැත්නම් ඉතින් CBI කියනගෙන ඕනේ. මොකද ඒකට ලොකු මුදලක් වැය කරලා ලයිසන් අරගෙන PUSSL එක දාලා තියෙන්නේ ඒකට තමයි. ඒක ඒක මැන්ඩේට් එකක් තේරුම් ගන්න මන්ත්‍රීතුමා. මොකද ඒක එහෙම නොකරොත් එහෙම ඒකේ වැඩක් නැහැ. මොකද ඒක කෝටි ගාණක් CBI එකේ හරහා සල්ලි ගෙවනවා ලයිසන් අතට. එහෙම තත්ත්වයක් තියෙද්දි ඒගොල්ලන්ගේ මැන්ඩේට් එක තමයි, ඒගොල්ලන්ගේ කාර්යභාරය තමයි ඒක හරියට විශ්ලේෂණය කළා ජනතාවට, මහජන උපයෝගිතා කොමිසම විදිහට ජනතාවට හරි ප්‍රතිඵලය දෙන්න. ඒ අනුව තමයි මිල වැඩි කිරීමක් සිදු වුණ නැත්තේ. ඔබතුමා විස්තර වශයෙන් වෙනම ප්‍රශ්නයක් විදිහට යොමු කරනවා නම් අවශ්‍ය තොරතුරු ලබා ගන්න මට ඒක ඉදිරිපත් කිරීමේ කිසි ගැටලුවක් නැහැ.
ගරු මන්ත්‍රීතුමා.
බොහොම ස්තුතියි ඔබතුමාට. ඒ කියන්නේ 6.8ක් වැඩි කරන්න යෝජනා කරා. ඒක මම දන්නේ රජයත් එකඟත්වයෙන් තමයි රෙගුලේට් වෙනකොට රජයත් එකඟත්වයෙන් තමයි ඒක වැඩි කරන්න යෝජනා වෙන්නේ. නැතුව රජය අකමැතිව රෙගුලේට් කරා කියලා විතරක් ඒක වෙන්නේ නැහැ. මහජන උපිතා කොමිසමට රජය බල කරලා අඩු කරන්න කියලා එහෙම කතාවක් දෙවෙනි රෙගුලේට් කරපු විදිහට මහජන උපිතා කොමිසම තීන්දුව කරනවා මේක වැඩි කරන්න බැහැ මේ වෙලාවේ වැරදි කියන. ඒ නිසා තමයි ඒගොල්ලෝ එක නිවැරදි කරේ. එතකොට රජය මේකට කැමැත්තෙන් තමයි වැඩි කරන්න යන කරේ. අපේ පැත්තෙන් තියෙන්නේ මීට පෙර විදුලි බල මණ්ඩලයේ යම්කිසි විදිහක ආදායමක් පුදවා ගත්තා, වැඩි ආදායමක්. ඒ ආදායම අනුව මේ වෙනකොට හරිනම් ඔබතුමාලාගේ පොරොන්දු අනුව විදුලි ඒකකයේ මිල මහජනතාවට අඩු කරලා දෙන්න ඕන. එක පැත්තකින් කර්මාන්ත කඩා වැටෙනවා, අනිත් පැත්තෙන් නිස්වාදකයාට විශාල ප්‍රශ්නයක් වෙනවා, සහ සාමාන්‍ය ජනතාවට පොරොන්දුව ඉෂ්ට කරන වැඩසටහන ඔබතුමාලා එතනින් සිද්ධ වුණේ නැහැ. ඒක තමයි මම පළවෙනි අතුරු ප්‍රශ්නේ හැටියට හැව්වේ. දෙවෙනි අතුරු ප්‍රශ්නේ හැටියට මම අහන්න බලාපොරොත්තු වෙන්නේ මගේ දිස්ත්‍රික්කයේ ප්‍රශ්නයක්. මොකද නොරොච්චෝලේ විදුලි බලාගාරය හැදුවේ කල්පිටියේ ජනතාවට විශාල පොරොන්දු රාශියක් දී. ඒ ප්‍රදේශයේ ගොවි ජනතාවට මුදල් අය නොකර විදුලිය ලබා දෙනවා කියලා වැඩසටහනකුත් සකස් කරා. ඊළඟට තවත් ප්‍රදේශවලට තවත් සහන දෙනවා කියලා වැඩසටහන් හැදුවා. එතන මේ සියල්ල හදලා අවසානයේ මේක අවසන් කරාට පස්සේ දැන් මේක ක්‍රියාත්මක වෙද්දී එක පැත්තකින් පරිසර විශාල හානියක් වෙනවා. අදටත් ඒ පරිසර දූෂණය සම්බන්ධව තීන්දුවක් නිවැරදිව අරගෙන නැහැ, වාර්තාවක් නිවැරදිව අරගෙන නැහැ. ඒ නිසා පරිසරයේ විශාල හානියක් තියෙනවා. අද අපි පරිසරය ගැන කතා කරනවා. පරිසර අමාත්‍යතුමත් තියෙනවා. හැබැයි ඊට වඩා බරපතල ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ කල්පිටිය බල ප්‍රදේශයට හැමදාම විදුලිය විසන්දි වෙනවා. ඒක විදුලිය විසන්දි වෙනවා. ඒ ඊට පස්සේ ඒ ජනතාව අඩන්න ඕන විදුලිය අරගන්න ආපහු නැවත වතාව. මේක බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා මේ ප්‍රදේශය සම්බන්ධව ඔබතුමා දැන් ඔබතුමාට මේක හොයලා බලපු නැති නිසා දැන් ඍජු පිළිතුරක් දෙන්න බැහැ කියලා මම දන්නවා. හැබැයි ඔබතුමාගෙන් ඉල්ලනවා මේ සම්බන්ධව ඔබතුමා තීන්දුවක් ගන්න සූදානමින් ඉන්නවද? මොකද අර විදුලි බලාගාරය ඕන නැති තැනක හැදුවා කියන එක තමයි අපේ යෝජනාව තියෙන්නේ. ඒ හදපු තැන නිසා ඒ සිද්ධ වෙච්ච බරපතල පරිසර හානිය වගේ මේ ජනතාවට වෙච්ච හානිය නිවැරදි කරන්න යම්කිසි වැඩපිළිවෙලක් ඔබතුමාලා ක්‍රියාත්මක කරන්න සූදානම්ද කියන එක ඉදිරි කාලෙක.
ගරු කථානායකතුමනි, මෙතුමාගේ පළවෙනි ප්‍රශ්නේ පසුවදනේ කියපු විදිහට රජය කියලා හෝ කොමිසම කියලා දෙකක් නැහැ. ලංකා විදුලි බල මණ්ඩලය ව්‍යවස්ථාවිත ආයතනයක් විදිහට ඒගොල්ලන්ගේ යෝජනාව ඉදිරිපත් කරනවා. එකත් රජයේ, ඒ වගේම කොමිසමත් රජයේ. කොමිසමේ කොමිසම පත් කරලා තියෙන්නේ මේ රජය විසින් තබා. එතකොට ඒකේ දෙකක් නෙමෙයි. හැබැයි ඒගොල්ලන්ට කාර්යභාරයක් තියෙනවා අට්ටවැඩිය ගැමුරින් මේක සලකලා බලලා මහජනතාවගේ යහපත සඳහා තීරණ ගන්න. ඉතින් ඒකට අපි රජයේ විදිහට විරුද්ධ වෙලත් නැහැ. 6.8 කියන එක යම් යම් කරෙක්ෂන් කරලා ඒගොල්ලෝ වෙනස් කරලා තියෙනවා. අපි ඒවට එකඟයි. ඒ හින්දා මොකද අපි පත් වෙනකොටත් 37% 38% විදුලි බල වැඩිවීමක් ඉල්ලුවා. තාම ඔක්කොම එකතු කරත් අපි 5% අඩුවෙන් ඉන්නේ. 37% දැන් නැහැ. අපි ආණ්ඩුව ගන්න ඉස්සල්ලා. හරි. ඒකින් අපේ අරමුණ තියෙන මේක අඩු කරන එක තමයි. ඒක මේ අවුරුදු ගාණක් මේ කපාසිනිය කරලා ණය අරන් වෙන වෙන දේවල් කරලා අනවශ්‍ය විදියට මේ කනෙක්ෂන් දීලා බිල් අය කරගන්න නැතුව කෝටි ගණන් රජ ආයතන වලින් ඇමතිවරුන්ගෙන් මිල අය කරගන්න නැතුව බිල අය කරගන්න නැතුව දූෂිත කරපු ආයතනයක්. ඕක මේ අවුරුදු මේ මාස 12කින් 13කින් කොට දාන්න බෑ කියලා ඔබතුමාට යම් හරි මේ කල්පනාවක් තියෙනවා නම් තේරුම් ගන්න පුළුවන් ඇති දේශපාලකෙක් විදියට. ඊට පස්සේ ගත්තොත් එහෙම අපි කිසිදාක අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයවත් නැහැ. ඔය කිසිම පොරොන්දුවක් දීලා අරවා දෙනවා මේවා දෙනවා කියලා. ඒක ඔබතුමාල්ලා ඔබතුමාල්ලා එක්ක දැන් ওই පැත්තේ ඉන්න විපක්ෂයේ මේ නායකයන් එක්ක බේරගත්තොත් මං හිතයි. මොකද අපි දෙන පොරොන්දු අපි ඉටු කරනවා අපි රජයක් විදියට. මමයි කාලය දෙන්න. ඔබතුමාගේ ප්‍රශ්නේ ඉවරයි. හරිනේ. ඔබතුමාගේ ප්‍රශ්නේ ඉවරයි. ඊට පස්සේ පරිසර හානිය ගැන අපිට පරිසර හානියක් ගැන අලුතෙන් අපිට වාර්තා වුණොත් අපි ඒක සොයා බලනවා. මොකද මේක ආරම්භ කරලා තියෙන්නේ අපි නෙමේ. පරිසර හානි මොන හරි ප්‍රශ්නයක් තිබුණොත් අපිට වාර්තා කරන්න අපි කරනවා. ඒ වගේම ඔබතුමා කියන මේ විදුලි විසන්ද වීම ගැන මම හොයා බලන්නම්. එච්චරයි මට කියන්න
තියෙන්නේ. ප්‍රශ්න අංක 2 ගරුව වෛද්‍ය කාවින්ද ඒශාන් ජයවර්ධන මහතා. ගරුව මුජිබර් රවුමාන් මහතා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඇසීමට. ගරු මන්ත්‍රීතුමා.
ගරු අහන කතානායක. එතුමා අහන්නේ ගරු කතානායකතුමනි, A1 2010 වර්ෂයේ සිට මේ දක්වා ඝාතනයට පැහැර ගැනීමට සහ පහර දීමට ලක් වූ ජනමාධ්‍ය වේදීන් සංඛ්‍යාව කොපමණද? 2010 වර්ෂයේ සිට මේ දක්වා මේ පිළිතුර අනුව පැහැර ගැනීම එකයි පහර කෑම අටක් හැටියට තමයි වාර්තා වෙලා තියෙන්නේ. ඔවුන්ගේ නම් කවරේද? පැහැර ගැනීම ප්‍රගීත් බණ්ඩාර එක්නැලිගොඩ, පහර දීම මහින්ද ආර්යවංශ, ධනුෂ්ක සම්පත් සෙනවිරත්න, රෆයිඩීන් ෆාරුක් මොහමඩ් සුහයිල්, සුබ්‍රමණියම් භාස්කරන්, චමිල ජනිත් කුමාර ඒකනායක, අසංක ක්‍රිෂාන්ත බාලසූරිය, සිනේෂ් උපේන්ද්‍ර, ඉන්දුනිල් සිසිර විජයනායක. A3 මේ ජනමාධ්‍යයේ සාධාරණ ඉටු කර ගැනීම සඳහා පැවැත්වෙන විමර්ශනවල ප්‍රගතිය ප්‍රගීත් එක්නැලිගොඩ ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු විභාගයෙන් පවතී, මහින්ද ආර්යවංශ නඩු විභාගයෙන් පවතී, ධනුෂ්ක සම්පත් සෙනවිරත්න වෛද්‍ය වාර්තාවේ සුළු තුවාල බවට ලැබී ඇති බැවින් දෙපාර්ශ්වයම ගරු අධිකරණය මගින් සමත මූල මණ්ඩලයේ වෙත යොමු කර ඇත.
රෆයිඩීන් ෆාරුක් මොහමඩ් සුහයිල් සිද්ධියට දාලා සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන නුවරඑළිය මහේස්ත්‍රාත් උසාවියේ නඩු අංක 17165 ඇලෙඩක් 25 යටතේ ගරු අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත. සැකකරුවන් රුපියල් ලක්ෂයක ශර්රැප 2ක් යටතේ මුදාහැර ඇත. සෑම් මසකම අවසන් ඉරුදින පෙරවරු 9-12 අතර පොලිස් ස්ථානයට පෙනී සිටීම නියෝග කර 2025-11-20 දින දක්වා කල් තබා ඇත. සුබ්‍රමණියම් භාස්කරන් චෝදනා පත්‍ර ගොනු කිරීමට 2026-03-30 දක්වා කල් තබා ඇත. චමිල ජනිත් කුමාර ඒකනායක 2025-07-12 වන දින ගරු අධිකරණයේ කරුණු වාර්තා කර ඇත. සාක්ෂි කැඳවා හඳුනා ගැනීමේ පෙරටුවක් පවත්වා ඇත. සමත මණ්ඩලයට යොමු කර ඇති අතර 2026-01-07 දිනට නැවත කැඳවා ඇත. ක්‍රිෂාන්ත බාලසූරිය 2025-06-16 දින පැමිණිල්ලේ එකඟතාවය මත වන්දි ගෙවීමකින් තොරව සමත වී ඇත. සිනේ ශුපේන්ද්‍ර දිසාධිකරණයේ විභාග වී තරයේ ආවාද කර නඩුව අවසන් කර ඇත. ඉන්දුනීල් සිසිර විජේනායක 2024-10-01 සැකකරුට රුපියල් 1000ක දඩ නොගෙවන්නේ නම් මාසයක් සිරදඬුවම් හා ඊට අමතරව මාස 6ක් බරපතල වැඩ සහිත සිරදඬුවම් වසර 5ක් අත්හිටුවා ඇත. මම නම් කිව්වේ ඒ පහර කැමට හෝ පහර ගැනීම ලක්වූ මාධ්‍යවේදී ඊළඟ කිව්වේ ගරු මන්ත්‍රීතුමා ඔවුන්ට අදාළව සිදු කරන ලද අධිකරණ විමර්ශ අධිකරණ ක්‍රියාවල ප්‍රගතිය අදාළ නොවේ.
ස්තුතියි ගරු කථානායකතුමනි. පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු ඇමතිතුමා, දැන් මේ ජනමාධ්‍යවේදීන් අපි දන්නවා මේ ඔවුන් මේ යම් ප්‍රවෘත්ති පත්‍ර ආයතනවල වැඩ කරපු ජනමාධ්‍යවේදීන් බොහෝ දුරට 2010 ඉඳන් මේ කාලය තුල, දැන් මේ පෞගිය කාලේ දැන් මේ වසරක් තිස්සේ කාලේ හොඟක් ජනමාධ්‍යවේදීන් අපි දන්නවා මේ YouTube channel වල ඒ වගේම සමාජ මාධ්‍යවල වැඩ කරන ජනමාධ්‍යීන්ට නිතර මේ ත්‍රස්ත විමර්ශන අංශයෙන් කැඳවීම ලැබෙනවා. ඒක තමයි අලුත්ම ප්‍රවණතාවය. නිතරම ඔවුන්ගේ YouTube channel වල මොකක් හරි පළ කරාම, එහෙම නැත්නම් සමාජ මාධ්‍යවල වැඩ කරන ජනමාධ්‍යවේදීන් ඔවුන් ප්‍රවෘත්ති පළ කරාම යම් යම් කාරණාවල් සම්බන්ධව, විශේෂයෙන්ම පලස්තීනයේ සම්බන්ධව හොඟාක් අයට මේ ත්‍රස්ත විරෝධී ත්‍රස්ත ඒකකයෙන් තමයි ඔවුන්ව කැඳවීම ලැබෙන්නේ. කැඳවීම කරලා පැය ගණන් තියන් ඉඳලා ප්‍රශ්න කරනවා, ඇයි මේ මේ පිළිබඳව මේ ප්‍රවෘත්ති පළ කරන්නේ, ඇයි පලස්තීනයේ සම්බන්ධව ප්‍රවෘත්ති දාන්නේ, මොකක්ද මේ කියන උමනාව කියලා දිගටම ඔවුන්ට යම් කිසි ආකාරයේ පීඩනයක් එල්ල කරනවා. මම දන්නේ නැහැ ඔබතුමා මේ පිළිබඳව දැනුවත්ද කියලා. ඉතින් මම අහනවා මේ පිළිබඳව ඔබතුමා දැනුවත් නම් ඒ පිළිබඳව ගන්නා වූ ක්‍රියාමාර්ග ගැන පොඩ්ඩක්.
මන්ත්‍රීතුමා, ඔබතුමා කියපු විදිහට බොහෝ ජනමාධ්‍යවේදීන් නිතර ත්‍රස්ත විමර්ශනයට කැඳවනවා කියලා කිව්වට ඒකට පිළිතුරු ලබා දෙන්න බෑ. ඔබතුමා මට කිව්වොත් මෙන්න මේ මාධ්‍යවේදීන් මෙන්න මේ දිනවල කැඳවලා තියෙනවා කියලා මට මහජනරක්ෂක අමාත්‍යංශයත් එක්ක කතා කරලා එක්කෝ මගේ පැත්තෙන් නැත්නම් පොලිසිය පැත්තෙන් උත්තර ලබා දෙන්න පුළුවන්. අනිත් එක, කිසිම අවස්ථාවක අපේ රජය පලස්තීනය හෝ වෙන විශේෂ කරුණක් කියලා TIA කැඳවලා නැහැ. ඒක ආසේ සිදුවීම් කීපයක් ඇති. ඒක ඇත්තට මම හිතනවා ඔබතුමා අහන ප්‍රශ්න සාධාරණයක් වෙන්නේ නිශ්චිතව සිදුවීම කිව්වොත්. එතකොට අපිට පුළුවන් ඇයි එන්න කියලා කිව්වේ, විමර්ශන වල ප්‍රගතිය මොකද්ද, හොයාගත්ත කරුණු මොනවද, අත්තරම කරන් තියනවද නේද, වෙන ක්‍රියාමාර්ග අරගෙන තියනවද කියලා මේ පාර්ලිමේන්තුව දැනුවත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අර ඒ කියන්නේ මතයක් හැදෙනවා මේ බොහෝ මාධ්‍යවේදී නිතර කැඳවනවා කියලා. මම හිතන්නේ එහෙම එකක් නැහැ කියලා සාමාන්‍ය රටේ ජනතාව දන්නවා.
මම ඔබතුමාට මගේ දෙවෙනි ප්‍රශ්නෙට කලින් ඔබතුමා කිව්වා නිශ්චිත කරුණක් කියන්න කියලා. විශේෂයෙන්ම මේ එතුමාගේ ප්‍රශ්නයත් එක්ක මේ පලස්තීන තානාපති කාර්යාලේ මාධ්‍යංශයේ වැඩ කරන ඒ මේ තරුණයාව, ඔහු කීප වතාවක්ම ඔහු ගෙදර ගියාම ඔහුගේ ප්‍රදේශයේ තිබෙන පොලිසියට කැඳවලා ඍජුවම ඔහුගෙන් ප්‍රශ්න කරලා තියෙනවා ඇයි මේ පලස්තීනයේ සම්බන්ධව ප්‍රචාරක කටයුතු මේ සමාජ මාධ්‍යවල පළ කරන්නේ කියලා. ඌ තානාපති කාර්යාලේ වැඩ කරන මාධ්‍යංශය වැඩ කරන ප්‍රධානියා. මම නිශ්චිත වශයෙන් අහපින්ද මම ඒ කාරණාව කිව්වේ. ඌව කීප වතාවක්ම මේ ප්‍රදේශයේ තියෙන පොලිස් ස්ථානයට කැඳවලා ප්‍රශ්න කරනවා. ඉතින් මම කලින්ුත් මේ පාර්ලිමේන්තුව මතු කරා ගරු ඇමතිතුමනි, මම කියන්නේ මේ ඔබතුමාගේ ප්‍රශ්නයක් නෙමෙයි. මම කියන්නේ එක්කෝ මේ ආයතනවල තියෙනවා ආකල්ප පිළිබඳ ප්‍රශ්නයක්. එක්කෝ මේගොල්ලෝ ඊශ්‍රායලෙන් සල්ලි ගන්නවා. එක්කෝ මේගොල්ලන්ට මොසාඩ් එක සල්ලි වේදම් කරනවා මේ ආරක්ෂක අංශවල ඉන්න සමහර නිලධාරීන්ට. එක්ක ඒගොල්ලෝ ඔබතුමාලා දන්නෙත් නැතුව ඇති. ඒකයි මම මේ කියන්නේ. මේ ගැන බලන්න ඇයි මේ ආරක්ෂක අංශය අය පලස්තීනයේ සම්බන්ධව වැඩ කරනකොට ඉතාම එලෝගෙන ගිහිල්ලා ඒක නවත්තන්න මානසික පීඩනයක් එල්ල කරනවා හැම එක්කෙනාම කැඳවනවා. ඒකයි මම මේ කියන්නේ ඔබතුමාගේ නිශ්චිත කාරණාව. ඔබතුමා අර ඇව්වන නිශ්චිත කාරණාව මොකක්ද කියලා දෙවෙනි ප්‍රශ්නේ. අනිත් එක දෙවෙනි ප්‍රශ්නේ මේ ඇමතුමනි දැන් ඔබතුමාගේ මාධ්‍ය සාකච්ඡාවට මේ පහුගිය කාලේ ඔබතුමා අර වාර්ණයක් දැම්මා මේ මොකද්ද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මේ ඩෙන්ටි කාඩ් මේ නැතුව ඇතුළට එහෙම නවත්තන්න. ඉතින් මං හිතන්නේ ඊට කලින් එහෙම එකක් තිබුණේ නැහැ. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හැඳුනුම්පත නැති වුණත් මාධ්‍යවේදීන් ඇවිල්ලා ඔබතුමාත් එක්ක පවත්වන කැබිනට් සාකච්ඡාවට සහභාගී වුණා. දැන් මෑතකදී මං හිතන්නේ එවැනි වාරණයක් දාලා තියෙනවා මේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඩෙන්ටි කාඩ් එක නැතුව ඉන්න බෑයි කියලා. ඒ සම්බන්ධව ඔබතුමා මොකද්ද ධර්ණ මතය හා ඒ සම්බන්ධව ලිහිල් ක්‍රියාමාර්ගයක් ගන්න බැරිද සියලු මාධ්‍යවේදීන්ට එතන ඇවිල්ලා සහභාගී වෙලා ඔබතුමාගේ එක්ක සාකච්ඡාව කරගෙන යන්නේ?
පළවෙනි ප්‍රශ්නේ එක එක වගේ එක පලස්තීන තානාපති කාර්යාලයේ මාධ්‍ය අංශයේ වැඩ කරන කෙනෙක් එහෙම TID කැඳවුවයි කියලා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට හරි ජනමාධ්‍ය අමාත්‍යාංශයට වාර්තා කළා නැහැ. සාමාන්‍ය ජනමාධ්‍යවේදියෙක් සම්බන්ධයෙන් එහෙම තොරතුරක් අපිට වාර්තා වුණොත් අපි ඒ ගැන හොයලා බලනවා මොකද සිදුවීම කියලා. ඒ ගැන මගේ දැනුවත් භාවයක් නැහැ. පොලිසියත් එක්ක සාකච්ඡා කරන්න ඕනේ මොකද ප්‍රශ්නේ කියන එක. දෙවනි අතුරු ප්‍රශ්නය ඔබතුමා ඇහුවේ අපි කැබිනට් මාධ්‍ය හමුවට එන මාධ්‍යවේදීන්ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මාධ්‍යවේදියෙකු ලෙස හඳුනා ගන්නා හැඳුනුම්පත තිබුණොත් තමයි ගන්න කියන තීන්දුවකට ආවා. ඒක ගරු කථානායකතුමනි සාධාරණයි. එක පැත්තකින් අපේ රටේ මාධ්‍යවේදීන් හැටියට කටයුතු කරන අය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලියාපංච වෙන කැමැත්තක් තියෙනවා. බොහෝ ඉල්ලුම්පත් ලැබිලා තියෙනවා. අපි කඩිනමින්නේ ලියාපංචය කළා. එතකොට එකක් ඒ මාධ්‍යවේදීන් හැටියට හැඳුනුම්පතක් තියෙන අය එතනට එන එකේ වටිනාකමක් තියෙනවා, වැදගත්කමක් තියෙනවා. අනිත් පැත්තෙන් මාධ්‍යවේදී හැඳුනුම්පතක් නැති ඕන කෙනෙකුට අනිත් ප්‍රේ සෝනෙකට යන්න පුළුවන්. කැබිනට් මාධ්‍ය හමුවට පමණයි අපි දැම්මේ ඩෙන්ටි එක අරගෙන පෙන්ලා එන. දැන් වෙනකොට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ හැමදේනම ඩෙන්ටි එක අරගෙන ඒක පෙන්ලා තමයි ඇතුල් වෙන්නේ. ඒක ගන්න හේතු වුණත් තීන්දුවකුත් තිබුණා ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාට මතක ඇති මේ මාධ්‍යවේදීන් හැටියට පෙනී ඉඳීමේ සමහර අවස්ථාවල පහුගිය කාලේ සමහර ඝාතනවලට උදව් කරමින් සහ කෙනෙක් අත්අඩංගුවටපත් වුණා. ඔහු මාධ්‍ය සාකච්ඡා ගණනාවකට එක්තරා මාධ්‍ය ආයතනයක් නියෝජනය කරමින් ඇවිල්ලා තිබුණා. බලනකොට ඔහුගේ හිස්ට්‍රිය බලුවාට පස්සේදී අපරාධ ගණනාවකට සම්බන්ධයි. ඒකත් මේකේ සලකිල්ල ගත්තා. තුන්වෙනි කාරණේ ඇත්තටම ජනමාධ්‍යවේදීන් හැටියට මාධ්‍යවේදී හඳුනුම්පතක් ගන්න එක හොඳයි. මොකද අපි මාධ්‍යවේදීන් වෙනුවෙන් සලකා බලමින් ඉන්නවා. මුදල් අමාත්‍යාංශයත් එක්ක සාකච්ඡා කරමින් ඔවුන්ට එක්කෝ ඔවුන්ගේ මාධ්‍ය උපකරණ ලබා ගැනීම සඳහා යම් සහනයක් ලබා දෙන්න. ඒ වගේම අපිට දේශීය විදේශීය පුහුණුව ලැබෙමින් පවතිනවා. ශිෂ්‍යත් ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා. ඒතර මේවැදී නිශ්චිත මාධ්‍යවේදීන් ප්‍රමාණයක් හඳුනා ගත්තොත් තමයි ඒවා දෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒ හඳුනා ගැනීම සඳහා මේ මාධ්‍යවේදී හඳුනුම්පත් වැදගත්. මේ සියලු කාරණා නිසා මම හිතනවා හැම පැත්තෙම ඉතින් අපි මොකක් හරි ඔබතුමාටත් දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට හඳුනුම්පතක් තියෙනවා. වෛද්‍යවරුන්ට තියෙනවා, නීතිඥවරුන්ට තියෙනවා, මාධ්‍යවේදීන්ටත් එහෙම එකක් තිබුණොත් හොඳයි. එහෙම නැතුව වැඩ කරන්න කැමති අයට නිදහස එළිය වැඩ කරන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ. දැන් බොහොම සාමකාමී මේ ජනමාධ්‍ය හමුව පැවැත්වෙමින් පවතිනවා. ජනමාධ්‍යවේදීන් මේ නීතියට ගරු කරමින් ඔවුන් ජනමාධ්‍ය හැඳුනුම්පත අරගෙන තමයි එතනට එන්නේ.
ගරු නීතිඥ චමින්ද්‍රාණි කිරියල්ල මහත්මිය සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කථානායකතුමනි මම අසනවා.
ගරු කිරියල්ල මන්ත්‍රීතුමිය අහපු ප්‍රශ්නයට උත්තර දෙන්න කලින් අතර මේ ප්‍රශ්නේ දෝෂයක් නිවැරදි කරන්න ඕනේ. ඔබතුමිය අහලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ වෙනුවෙන් පෞල් සෞඛ්‍ය සේවිකාවන් විශාල සේවයක් සිදු කරන බව පිළිගන්නවාද? පෞල් සෞඛ්‍ය සේවා තනතුරේ පවතින පුරප්පාඩු සංඛ්‍යාව පෞල් සෞඛ්‍ය සේවිකාවන් හඳුනා ගැනීමට පහසුකම් වැඩි දියුණු කිරීමට ගන්න ලබන ක්‍රියාමාර්ග මොකද්ද කියන එක. ගරු මන්ත්‍රීතුමිය අපි අතර මේ PHM ලා Public Health Midwife ලා හඳුන්වන්නේ පෞල් සෞඛ්‍ය සේවිකාවන් හැටියට නෙමෙයි, පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් හැටියට. පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය තමයි ඒගොල්ලන්ගේ තනතුරු නාමය. සමන් හිතනවා අපේ රටේ සෞඛ්‍ය සේවයට විශාල සේවාවක් කරන බිම් මට්ටමේදී, ශේෂ්ත්‍රයේදී සහ අපේ රෝහල්වලදී ඒ අයට ගරුත්වයක් ලබා දීම සඳහාම මේ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් කියන නාමය භාවිතා කරන එක අපි හැමතැනකදීම හොඳයි කියන එක. සමහරට අපිට අර කාලයක් තිස්සේ පාවිච්චි කරලා ඒක වෙන්න පුළුවන් කමක් තියෙනවා. එක ඔබතුමිය අහන්නේ මේ විශාල සේවයක් කරනවාද කියන එක. ඔව්, පැහැදිලිවම අපේ රටේ විශේෂයෙන්ම පූර්ව ප්‍රසව සංරක්ෂණය ඇන්ටිනේටල් අන්තර් ප්‍රසවය සහ පසු ප්‍රසව සංරක්ෂණය පෝස්ට්මෝර්ටම් වගේ යන තේමාවන් තුළ ගුණාත්මක සේවාවක් සපයමින් මාතෘහා ළමා සෞඛ්‍ය සංවර්ධනය මූලික කොට සෞඛ්‍ය අධ්‍යාපනය ලබාදීම වැනි විශාල සේවයක් සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා මේ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරියන් සිදු කරනවා. එතන අපේ රටේ අද තිබෙන මේ මාතෘහා ලදරු සෞඛ්‍යයට අපි මේ රටක් හැටියට අගය කිරීමට ලක් කරන රටක් හැටියට අපිට බොහොම අභිමානයෙන් ලෝක ඉස්සරහට යන්න පුළුවන් මාතෘහා ලදරු සෞඛ්‍ය පවත්වාගෙන යාමේදී ඉතා විශාල කාර්යභාරයක් කරන්න මේ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්. යුනිවර්සල් හෙල්ත් කවරේජ් එකේ අපිට තියෙන ස්කෝර් එක 67. එතනදී ඒ 67ට එන්න ලොකුම කාර්යභාරයක් කරලා තිබෙනවා මේ අය ශේෂ්ත්‍රයේ සහ රෝහල්වල කරන කාර්යභාරය. ඒ නිසා අපි ඒක විශේෂ අගයීමකට ලක් කරනවා. ඔබතුමා ඊළඟ අහන ප්‍රශ්නය තිබෙන පුරප්පාඩු සංඛ්‍යාව රේකිය අමාත්‍යාංශයේ යටතේ පවතින රෝහල්වල පුරප්පාඩු 430කුත් පළාත් සභා යටතේ පවතින රෝහල් හා ආයතනවල පුරප්පාඩු 2183කුත් ලෙස සමස්ත පුරප්පාඩු 2613ක් මේ වෙනකොට පවතිනවා. එම පුරප්පාඩු පියවීමට ගන්නා ක්‍රියාමාර්ග කවරේද? මේ වන විට පෞල් සෞඛ්‍ය සේවා පුහුණු පාසල්වල පෞල් සෞඛ්‍ය සේවා අභ්‍යාසලාභීන් 1110ක් පුහුණුව ලබන අතර 2026 මාර්තු වෙනකොට අපිට ඒ අයගේ පුහුණුව අවසන් කළා සේවයට බඳවා ගන්න පුළුවන්කමක් තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම තවත් 1000 කණ්ඩායමක් අපි ඉදිරියේදී පුහුණුවට බඳවා ගන්න මුදල් අමාත්‍යාංශයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබලා තියෙනවා. ඒ අනුව ගරු මන්ත්‍රීතුමිය සාමාන්‍ය 2100ක විතර ප්‍රමාණයක් අපිට තව වසර ඊළඟ වසර 1100කුත් තව වසර දෙකක් දෙකමාරක් ගියාට පස්සේ තව 1000කුත් ඇතුළත් වෙනවා. ඒ වගේම පහුගිය මාර්තු මාසයේදී අපි පෞල් සෞඛ්‍ය සේවා නිලධාරීන් 976කට පත්වීම ලබා දුන්නා. ඒක විශාල ප්‍රමාණයක්. ඒ අනුව තමයි මේ පුරප්පාඩු පුරවගෙන යන්නේ. මේ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට පහසුකම් ලබා දෙන්න අපි ගන්න ක්‍රියාමාර්ග මොකක්ද කියන එක. මේ අය ශේෂ්ත්‍රයේ වැඩ කරන අය. මේක බහුතරයක්. එතකොට පහුගිය කාලෙම තිබුණු ලොකුම අඩුපාඩුවක් තමයි මේ නිලධාරිනියන් සඳහා යතුරුපැදි ලබා දීම. ඒත් මීට වසර ගණනාවකට කලින් යතුරුපැදි ලබා දීමේදීත් රටේ දිස්ත්‍රික්ක දෙකකට ඒ හරියට ලැබිලා තිබුණේ නැහැ. ඒ අනුව අපි මේ සෞඛ්‍ය සේවා නිලධාරිනියන් පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සඳහා යතුරුපැදි 2250ක් ලබා දෙනවා. ඒක අපිට පුළුවන්කම ලැබෙයි ලබන අවුරුද්දේ අප්‍රේල් මාසෙ වෙනකොට ලබා දෙන්න. යනෝ මේ තිබෙන අඩුපාඩු සම්පූර්ණ කරලා ඒ ශේෂ්ත්‍රයේ රාජකාරී කටයුතු කරන සහ මේ අපේ සෞඛ්‍ය සේවයට විශාල කාර්යභාරයක් කරන පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ ප්‍රවාහන ප්‍රශ්නයට සැලකිලි විසඳුමක් ලබා දෙන එකේ පුළුවන්කමක් ලැබෙනවා. ඊළඟට එයාගේ විශේෂ රාජකාරී දීමනාව රුපියල් 6000 දක්වා වැඩි කරන කටයුතු කරලා තියෙනවා. ඊට අමතරව නිලැඳුම් දීමනාව රුපියල් 5000කින් වැඩි කරලා දැන් රුපියල් 28000ක් ලබා දෙනවා. කලින් 23000යි තිබුණේ 28000ක් ලබා දෙනවා මේ මැයි මාසෙ ඉඳලා. ඒ අනුව කියන්නේ සමස්තයක් හැටියට රජයේ සේවකයන් ලබා දෙන පහසුකම් වලට අමතරව මේ අය වෙනුවෙන් විශේෂයෙන් මේ පහසුකම් ලබා දීලා තියෙනවා. ඊටත් අමතරව ගත්තොත් එහෙම රාජසේවයේ පොදු වැටුප් වැඩි මේ උගලන්ට බලපානවා. පැන්නොණකි.
ගරු මන්ත්‍රීතුමනි.
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය විශේෂයෙන්ම අද ගෝලීය පියුරු පිළිකා දැනුවත් කිරීමේ මාසයේ ඔක්තෝබර් මාසයේ වැටෙන දවසක අද අපි දන්නවා පාර්ලිමේන්තුවේ විශේෂ වැඩසටහනක් අපි පවත්වනවා මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට. ඉතින් අපි දන්නවා අපේ මේ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් විශාල සේවාවක් විශේෂයෙන්ම බිම් මට්ටමේ මේ පියුරු පිළිකා හඳුනා ගැනීමට විශාල මෙහෙයුමක් ගන්නවා. අද උදේ ගරු කතානායකතුමත් මේ සම්බන්ධයෙන් කතා කර අපිත් එක්ක, මොකද විශේෂයෙන්ම මේ මිඩ්වයිෆ්ස්ලා ලොකු සේවයක් කරනවා මේ සම්බන්ධයෙන්. ඉතින් මෙවැනි දිනයක අද මට මේ සම්බන්ධයෙන් කතා කිරීමට ප්‍රශ්නයක් ඇසීමට ගරු සෞඛ්‍ය මැතිතුමාගෙන් අවස්ථාවක් ලැබීම පිළිබඳව මම සන්තෝෂ වෙනවා. විශේෂයෙන්ම මේ ප්‍රශ්න ඇසීමට මූලික හේතුවක් වූයේ ගරු ඇමතිතුමා ගිය මාසේ මම කියන්නේ අගෝස්තු මාසේ ඔබතුමාගෙන් අපේ ගරු විපක්ෂ නායකතුමා මෙන්ම චානක මාදුගොඩ මන්ත්‍රීතුමා ප්‍රශ්නයක් අසන අවස්ථාවේ ඔබතුමා සඳහන් කළා අපේ රටේ උපත් අනුපාතය පහත වැටීම නිසා සෑම ග්‍රාම සේවා කොට්ටාසයකටම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනියන් අවශ්‍ය නොවන බවට ඉතින් මේ ඔබතුමාගේ මේ ප්‍රකාශයෙන් පසුව විශේෂව මහනුවර දිස්ත්‍රික්කයේ මෙම දිස්ත්‍රික්ක ගණනාවක මේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් මට කතා කරලා කිව්වා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කතා කරන්න කියලා. මොකද ඔබතුමා අද සඳහන් කර ආකාරයට විශේෂයෙන්ම ලොකු සේවාවක් මේ මිඩ්වයිෆ්ස් ලගින් සිදු වෙනවා. ඒ කියන්නේ පූර්ව ප්‍රසව ප්‍රතිකාර සහ ප්‍රසව කටයුතු වලට අමතර විශාල සේවාවක් සිදු වෙනවා. ඉතින් මා සන්තෝෂ වෙනවා අද ඔබතුමාගේ පිළිතුරේ ඒ සම්බන්ධයෙන් කතා කිරීම ගැන. ඉතින් ඇත්තටම මගේ ප්‍රශ්නය වූයේ අපි දන්නවා අපේ ගරු විපක්ෂ නායකතුමාත් මේ සම්බන්ධයෙන් ඔබතුමාගෙන් ඇහුවා කාර්යාලය ප්‍රශ්නය. මොකද අපි දන්නවා මේ මිඩ්වයිෆ්ස්ලට කාර්යාලයක් පවත්වාගෙන යන්න තියෙනවා, ඒකනේ පවත්වාගෙන යන්න අවශ්‍යයි. ඉතින් ඒකට ලැබෙන දීමනාව ඉතාමත්ම අඩු මට්ටමක තියෙන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් මොකද මගේ රුපියල් 500ක් වෙන දීමනාවක් තමයි මේ කාර්යාලය පවත්වාගෙන යන්නට තියෙන්නේ. ඒ වගේම ලිපිද්‍රව්‍ය ලබා දෙන්නට අවශ්‍යයි මේ මිඩ්වයිෆ්ස්ලට තොරතුරු දත්ත ගබඩා කිරීම සම්බන්ධයෙන්. අද වෙනකන් මේ කිසිම දෙයක් ලැබිලා නැති බවට තමයි අපිට දැනුවත් කරලා තියෙන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් ඉදිරි අයවැයේ ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියලා. ඒ වගේම යතුරු පැදි ලබා දීම සම්බන්ධයෙන් අත්‍යවශ්‍යයෙන්ම ගොඩක් සන්තෝෂ වෙනවා. ස්තුතියි.
බොහොම ස්තුතියි ක්‍රියල් මන්ත්‍රීතුමිය මේ ඒ ප්‍රශ්නේ ඒ විදිහට යොමු කරාට. මොකක්ද දන්නේද? එදායි මං කරපු ප්‍රකාශය මෙමනේ, ප්‍රශ්නයක් ඇහුවාම ඒ ප්‍රශ්නෙට තමයි උත්තරය ලබා දෙන්නේ. දැන් කවුරු හරි ඇහුවොත් එහෙම ග්‍රාමලධාරී වසමකටම එක්කෙනෙක් ඕනද කියලා, හරිද? එතකොට දැනුත් ග්‍රාමලධාරී වසමකටම පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක් නැහැ. ඒ අය ග්‍රාමලධාරී වසම් 3කට 4කට එක්කෙනෙක් තමයි ඉන්නේ. එතකොට දැන් මේ වෙලාවේ ඇහුවොත් එහෙම ග්‍රාමලධාරී වසමකට එක්කෙනෙක් දාන්න පුළුවන්ද කියලා මේ වෙලාවේ හැම කරන්න බෑ. මේ පුරප්පාඩු පුරවමින් අපි රෝහල් වලටත් යොමු කරමින් තමයි ශේෂ්ඨයට යොමු කරන්න තිබෙන්නේ. එතකොට දැන් අපිට ඊළඟට ග්‍රාමලධාරී වසම් 4ක් කරන කෙනෙකුට 3ක් කරන කෙනෙකුට 2ක් දක්වා අඩු කරලා ඒ ක්‍රමයට යනවා මිසක් කවුරු හරි ඇහුවොත් එහෙම මගෙන් ග්‍රාමලධාරී වසමකට එක්කෙනෙක් ගන්න මේ වෙලාවේ දෙන්න පුළුවන්ද කියලා ඒක මේ වෙලාවේ කරන්න බෑ. නමුත් අපි ක්‍රමානුකූලව සාමාන්‍ය මේ වෙනකොට ගර්භණී මාතාවන් 35ක් 50ක් අතර ප්‍රමාණයක් ඒ අය රකබලා ගනිමින් සෞඛ්‍ය සේවා සපයමින් ඉන්නවා. ඉතින් අපිට ක්‍රමානුකූල වැඩපිළිවෙලක් තිබෙනවා. ඒ අයගේ දැන් රකබලා ගන්නා ජනගහන ප්‍රමාණය යම් ප්‍රමාණයකට නිශ්චිත කරලා ඒකට පහසුකම් ලබා දීලා උපරිම සෞඛ්‍ය සේවාවක් ලබා දෙන්න. මේ වෙලාවේදී අතරම ප්‍රශ්න අහපු විදිහට තමයි උත්තර ලබා දුන්නේ. අනිත් පැත්තේ මම තව කරුණක් හැටියට කිව්වේ මොකද්ද? කියන්නේ මේ අපේ රටේ පහුගිය වසර 10ක 20ක සංඛ්‍යාලයකට අරගෙන බලුවාට පස්සෙ උපත් ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඒක නිශ්චිත කරුණක්. හරි, ඒක ඇත්ත සත්‍ය කරුණක්. තොර එකක් ඒ පැත්තෙන් තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ පෞල් සෞඛ්‍ය සේවාවල දහරින් බඳවා ගැනීම අඩු කරනවා කියන එක. එතකොට අර මම දැක්කා ඒක කිව්වට පස්සේදී සමහර ඒ වාක්‍ය කෑලි අරගෙන දාපු එකක්. නමුත් මම අපි කාටත් ඒ අගේ කිරීම තිබෙනවා. මේ ලංකාවේ කොහෙ ගිහිල්ලා බැලුවත් අද කියන ඕන වෙලාවක ඒගොල්ලෝ කන්දේද ලන්දේද නේද ගමේ ඈත කෙළවරට පයින් ගිහිල්ලා වැඩ කරන රාජ්‍ය නිලධාරීන් කොටසක් තමයි මේ පෞල් සෞඛ්‍ය නිලධාරීන් කියලා කියන්නේ, නිලධාරීන් කියලා කියන්නේ. නිසා මේ ඒ අයට තියෙන නිසි ගරුත්වය තිබෙන අතරේ අපි ක්‍රමානුකූලව මේ පාසල් දියුණු කරමින් ඒවලම උසස් අධ්‍යාපන අවස්ථා වැඩි කරමින් පුහුණුව වැඩි කරමින් බඳවා ගැනීම කටයුතු කරගෙන යනවා. ඔබතුමා මේක අහපු එක බොහොම ස්තුතියි. මම අර කිව්වට අමතරව අපි බලමු තවත් ආර්ථිකයේ වර්ධනය වෙන ප්‍රමාණයන් අඩුව එයාට දබා දෙන්න පුළුවන් උපරිම පාසුකම් ප්‍රමාණය ලබා දෙන්න.
ගරු මන්ත්‍රී ඔබතුමා
බොහොම ස්තුති ගරු ඇමතුමනි. මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය ගරු විපක්ෂ නායකතුමා.
ගරු අමාත්‍යතුමනි, විශේෂෙන්ම පබ්ලික් හෙල්ත් මිඩ්වයිෆ් ඒ නිලධාරණියන් කරන සේවාව, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරණියන් කරන සේවාව, විශේෂෙන්ම මාතෘ සෞඛ්‍යයට වගේම ළමා සෞඛ්‍යයට ඉතාමත් වැදගත් වෙනවා. මම කැමති මේ ළමා සෞඛ්‍ය පිළිබඳව වැදගත් කාරණාවක් ඔබතුමාගේ අවධානයට යොමු කරන්න. විශේෂෙන්ම අද වන විට කොළඹ මහානාම විද්‍යාලයේ ඉගෙන ගන්න ළමයි 3 දෙනෙක්ව එම විදුහලේ ස්ථානභාර ප්‍රධාන ආරක්ෂක නිලධාරියා විසින් ඔක්තෝබර් 4 වෙනි සෙනසුරාදා බරපතල ලෙස ලිංගිකව අපයෝජනයට ලක් කළ තිබෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයක් තුළ මේ වන විට දැනගන්නට තිබෙන ආකාරයට විදුහල්පතිවරයා එමත් නැත්නම් අදාළ ආචාර්යවරුන්වත් මේ අපයෝජනයට ලක්වුණු දරුවන් තිදෙනා පිළිබඳව පැහැදිලි පියවරක් අරගෙන නැහැ. දන්න විදිහට වෛද්‍යවරුන් වෙත යොමු කරරත් නැහැ. විශේෂයෙන්ම මේ ආරක්ෂක ආයතනය පිළිබඳව, ඒ වගේම මේ අපයෝජනයේ ක්‍රියාත්මක කරපු පාපතරයා පිළිබඳව පියවරක් ගන්නට කටයුතු කළේ නැහැ. ගුරුවරින් දෙපළක් පමණ විදුහල්පතිවරයාගේ අවධානය මේ ගැන යොමු කරන්නට හදපු වෙලාවේ විශේෂයෙන්ම විදුහල්පතිවරයා තර්ජනය කරලා තිබෙනවා කියන එක වාර්තා වෙනවා. ඒ වගේම පැමිණිලි කරන්න ගියාම දරුවන්ව උසාවි ගහන ගෙනියන්න වෙයි, අවුරුදු ගණනාවක් ගත වෙයි කියලා දෙමෝපියන් බිය වැද්දීමකුත් සිදු වෙලා තිබෙනවා. කොච්චර උත්සන්න වෙලා තිබෙනවද කිව්වොත් මේ කාරණාව පාසල ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වන්නට කැඳවීමක් තිබෙනවා. මම මේ කාරණාව ඔබතුමාගේ අවධානයට යොමු කරන්නේ විශේෂයෙන්ම මේ කාරණාව පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වලා ඒ අපයෝජනයට ලක්ුණයි කියන ඒ දරුවන් තුන්දෙනා පිළිබඳව ඒ අයට නිසි ආරක්ෂාව, රැකවරණය, ඒ ශක්තිය ලබා දීම සඳහා, ඒ උපදේශනය ලබා දීම සඳහා විශේෂයෙන්ම මම දන්නවා ළමා ආරක්ෂණ අධිකාරිය ඔබතුමා යටතේ නෙවෙයි ඉන්නේ. නමුත් මේක පිළිබඳව, මේ සංවේදී කාරණාව පිළිබඳව කාටද මේක වගකීම තියෙන්නේ කියන එක ගැන හොයලා බලන්නේ නැතුව යම්කිසි පීවරක් ඔය ආමාත්‍යංශ ඒකාබද්ධ වෙලා හරි අරගෙන විශේෂයෙන්ම මේ අපයෝජනයට ලක්වුණු දරුවන්ට ලබා දිය යුතු ආරක්ෂාව, රැකවරණය, ඒ උපදේශනය, ඒ වගේම වෛද්‍ය ප්‍රතිකාර, ඒවා සිදුවෙනවද නැද්ද, ඒ වගේම මේ ක්‍රියාවට මුල්වුණු පාපතරයාට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවද, එසේ නොකරන්නට යම් යම් අය බලපෑම් කරනවද, මෙන්න මේ කරුණු කාරණා පිළිබඳව ඇමතුමා මම මේක ශනිකව මහන ප්‍රශ්නයක් නිසා මේ ඔබතුමාට මේ මොහොතේම උත්තර දෙන්න බැරි වුණත්, මොකද මම අසාධාරණ වෙන්නේ නැහැ, කරුණු හොයලා බලලා මේ පාර්ලිමේන්තුවට මේක ගැන ප්‍රකාශයක් කරන්න. මොකද මේක ඉතාමත්ම සංවේදී කාරණාවක්, ඒ වගේම බරපතල කාරණාවක්. විශේෂයෙන්ම ලදරුවන්ගේ අයිතිවාසිකම් පිළිබඳව අපි කතා කරන මොහොතක මේ ලදරුවන්ට මේ පාපතර එයා ඉෂ්ට කරපු මේ විනාශය, මේ ඛේදනීය සිද්ධිය පිළිබඳව ගත හැකි උපරිම පියවර ගන්න කටයුතු කරන්න කියලා මම මේ අවස්ථාවේ ඔබතුමාට යෝජනා කරනවා.
ගරු කතානායකතුමනි, දරුවන්ට එරෙහිව සිදුවන ශාරීරික, මානසික කවර හෝ හිංසනයකට එරෙහිව මේ රජය දැඩිව කටයුතු කරනවා. ඒ මගින් නීති මගින් කටයුතු කරනවා පමණක් නෙවෙයි, ඒ දරුවන් ආරක්ෂා කරගන්නට අවශ්‍ය කරන අන්තර් අමාත්‍යංශය කටයුතු, මේකට අමාත්‍යංශ කීපයක් සම්බන්ධ වෙනවා, අධ්‍යාපන අමාත්‍යංශය, ළමහ කාන්තා කටයුතු අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය, ඒ වගේ මධිකරණ අමාත්‍යංශය, මහජන ආරක්ෂා අමාත්‍යංශය වගේ අමාත්‍යංශ නිරන්තරයෙන් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් නීති ශක්තිමත් කරමින් විශේෂයෙන්ම සමහර අර ගතානුගතික සහ ආචීර්ණ කල්පික මතවාද නිසා දරුවන්ට වන හිංසනයන්ගෙන් ඒ දරුවෝ බේරගන්නත් අපි නව රජයක් හැටියට කටයුතු කරමින් යනවා. ඒකට මම හිතනවා විපක්ෂ මන්ත්‍රීතුමාලා, විපක්ෂ නායකතුමා ඇතුළු ඒ අවශ්‍ය කරන සහාය ලබා දෙයි කියලා. මේ නිශ්චිත කරුණ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ මැදිහත් වෙලා තිබෙන්නේ, විමර්ශන කටයුතු ආරම්භ වෙලා තිබෙනවා, පොලිසිය පැත්තෙන් මේකට මැදිහත් වීමක් කරමින් ඉන්නවා. මම තව කටයුතු, මම තවත් කරුණු මේකෙදී අද කැබිනට් මාධ්‍ය හමුවේ කතා කරන්න. ඒ නිසා අපි මේ මෙවැනි සිදුවීමක්, මෙවැනි කවර හෝ සිදුවීමක් සුළුකොට තකන්නේ නැහැ. ඒ වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග සියල්ලම ගන්නවා. මොකද මේ සිදුවීම් වලට අපි ගන්නා රියක්ෂන් එකෙන් තමයි, ප්‍රතිචාරයෙන් තමයි තවත් මෙවැනි සිදුවීම් සිදුවෙනක වළක්ව ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේම විශේෂයෙන්ම මෙවැනි සිදුවීම් වාර්තාකරණයේදී ඒ දරුවන් යලි යලිත් පීඩාවට පත් කරන්නේ නැතුව, අගතියට පත් කරන්නේ නැතුව වාර්තා කරන්න මාධ්‍යටත් වකීමක් තිබෙනවා කියලා ජනමාධ්‍ය මතුවර හැටියට මම මේ ලාය කියනවා. මොකද අපිට වෙන එක සිදුවීමක් ඔබතුමාට මතක ඇති, මේ අපේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුගේ සිදුවීමක් කාලෙකට පස්සේ අපේ රටේ මාධ්‍ය විසින් ඒ වින්දිතයාට තවත් පීඩාවට පත් නොවන ආකාරයට කටයුතු කරා, වාර්තා කළා. ඒ ආකාරයටම මේ දරුවෝ සම්බන්ධයෙන්ුත් ඒ වාර්තා කිරීමේදී ඒ ගැන සැලකිලිමත් වෙන්න කියන එක මේ වෙලාවේ ජනමාධ්‍ය මතුවර හැටියට මම ඉල්ලා සිටින්නත් කැමතියි.
ගරු රජීවන් ජයචන්ද්‍ර මහතා අධිකරණ සහ ජාතික ආයේ එකබත්තා මාතු මාගසීමට ගරු මේ මේක මේ මේ කාරණාව ඒ සම්බන්ධව හොයලා බලයි ගරු විපක්ෂ නායකතුම ඔබතුමා අසුන් ගන්න
කවරව සවානාවගලේ නාන ඉද කලිය කකේ
ගරු අධිකරණ අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි සති තුනක කාලයක් ඉල්ලා සිටින ගරු කතානායකතුමනි
ගරු මහාචාර්ය එල්.එම්. අබේවික්‍රම මහතා වැවිලි සහ ප්‍රජා යටතල පහසුකම් අමාත්‍යතුමාගේ ඇසීමට ගරු සුනිල් රත්නසිරි මහතා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමාගේ ඇසීමට ගරු එම්.එස්. උදුමා ලැබ්බේ මහතා කෘෂිකර්ම පස්සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට
ගෞරව අමාත්‍යතුමනි එකල්වි එකකරේ
ගරු කතානායකතුමනි උදුමා ලැබ්බේ මන්ත්‍රීතුමා අහන ප්‍රශ්නේ එක අම්පාර දිස්ත්‍රික්කයේ මුළු කුඹුරු ප්‍රමාණය හෙක්ටයාර් 98,531යි. රෝමිලක්කන් දෙක පිළිතුර එතු මහනවා 2024-2025 යලකන්නට අදාළව ව්‍යස්තන්න පිළිබඳව 2024 යලකන්නේ අම්පාර දිසීකේ වී මෙට්‍රිටොන් 232,709ක් අස්වැන්න තිබුණා. 2025 යලකන්නේ මෙට්‍රිටොන් 265,774ක් අස්වැන්නක්. ඒ අනුව 2024 යලකන්නට සාපේක්ෂව 2025 යලකන්නේ මෙට්‍රිටොන් 33,000ක වැඩිවීමක් තියෙනවා. ඊළඟට වී අලිමණ්ඩලට වී මිලදීගත්තු ප්‍රමාණයන් පිළිබඳ අහනවා. 2024 යලකන්නේ වී කිලෝග්‍රෑම් වලින් ගත්තොත් 119,600ක් තමයි රජයේ ගබඩාවලට අම්පාර ගොවි ජනතාව ලබා දීලා තියෙන්නේ. 2025 යලකන්නේ වී කිලෝ 2,36,60,000ක ප්‍රමාණයක් අම්පාර ගබඩාවලට ගොවි ජනතාව වී ලබා දීලා තියෙනවා. ඊළඟට එතු මහනවා අම්පාර දිස්ත්‍රික්කයේ වී ගබඩා ප්‍රමාණය පිළිබඳව පිළිතුර ගබඩා 28යි. ඊළඟට අහනවා ඒ ගබඩාවල තොරතුරු ලිපිනියම් ගරු මන්ත්‍රීතුමා ලැයිස්තු ඔක්කොම තියෙන මම සභාගත කරන්නම්. ගබඩාවේ නම තියෙනවා, ඊට පස්සේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසි තියෙනවා, ගාම්ධාරි වසම තියෙනවා. ඒ සියලු විස්තර මේක ඇතුළත් වෙලා තියෙනවා, මම ඒක සභාගත කරන්නම්. ඊළඟට ඔබතුමා අහනවා රෝම ඉලක්කම් පහ යටතේ මේ ගබඩා අතරින් වී වියලන යන්ත්‍ර සවිකර ඇති ගබඩා තියෙනවද කියලා අහනවා. පිළිතුර ගබඩාවල වී වියලන යන්ත්‍ර සවිකර නැහැ. ඊළඟට එසේ නම් ඒ මන්ද කියලා අහනවා. එතනදී ගරු මන්ත්‍රීතුමනි කියන්න තියෙන්නේ අපි මේ වී ගබඩා බාර ගන්නකොට මේ ගබඩා වහලා තිබුණේ, වී මිලදී ගැනීම නතර කරලා තිබුණේ, අලි කඩලා වවුල්ලෝ පරවියෝ ලැගලා තිබුණේ. ගොයන් කැපුවට පස්සේ තමයි ගොවියට අස්වැන්න ඉන්නේ. ඒ අස්වැන්න තමයි රජයේ ගබඩාවලට හෝ අනිකුත් තැන්වලට වී විදියට ගොවි ජනතාව ගෙනත් දෙන්නේ. ගොයන් කැපුවට පස්සේ ඒ කුඹුරු අපි හඳුන්වනවා ඉපනැල්ල කියලා, වෙල් ඉපනැල්ල. මේ විල්ල වෙල් ඉපනැල්ලට අම්බරු වෙනවා. අම්බරු ඇවිල්ලා මේක උලා කනවා. පොළොවට පෑදෙන කම්ම උලා කනවා. ආන් ඒ අම්බරුවෝ වෙල් ඉපනැල්ල උලා කනවා වාගේ මේ වී ගබඩා මේ උලා කාලා තිබුණි. මේ වගේ තිබුණු වී මෝල් ටික ඉවත් යකඩවලට කපාන ගින් තිබුණි. බිම් තරාදි යකඩවට ගලවන් ගින් තිබුණි. ඉතින් ඒ අනුව අපි මේවා ප්‍රතිසංස්කරණය කරමින් මේ වෙනකොට යථාර්ථත්වයට ගනිමින් තිබෙනවා. විශේෂයෙන්ම වී වීලන යන්ත්‍රත් ඉදිරියේදී අපි සවිකිරීමට අදාළව සැකිතා ප්‍රමාණයක් සවිකිරීමට අදාළව මේනකොට සැලසුම් කරගෙන යනවා. ඊළඟට මේක තමයි පිළිතුර.
ගරු මන්ත්‍රීතුමා,
ගෞරව பிரதி அமைச்சர்களே உங்களுக்கு நன்றி. எனது முதலாவது கேள்வி என்னவென்றால், அம்பாரி மாவட்டத்தில் நெல் கலங்கிய சந்தைப்படுத்திய சபைகளுடைய கலங்கிய நிலையங்கள் உண்மையிலே கடந்த 30 வருட கால யுத்த சூழ்நிலையால் அழிக்கப்பட்டிருந்தன. அது மாத்திரமல்லாமல் அவர்கள் காணிகள் கூட பராமரிப்பு இல்லாத ஒரு சூழ்நிலையும் ஏற்படுத்தப்பட்டது. அதை நீங்கள் இப்போது சிறந்த முறையில் முன்னெடுக்க வேண்டும் என்பதற்காகத்தான் இந்த முன்பேரை நியமித்திருக்கிறேன். அம்பாறை மாவட்டத்தில் 28 நெல் கலங்கியங்கள் இருப்பதாக சொல்கிறீர்கள். இந்த 28 நெல்கலங்கிய சாலையிலே அம்பாறை மாவட்டத்திலே ஆசியா கண்டத்திலே ஒரு 4வது இடம் ஆக இருக்கக்கூடிய பெரிய ஒரு அரிசி ஆலையை, அந்த நேரம் அது சம்மாந்துறை பிரதேசமாக இருந்தது, இப்போது அது நாவிதம்பள்ளி பிரதேச சபையாக உருவாக்கப்பட்டு இயங்கிக் கொண்டிருக்கிறது. அந்த நாவிதம்பள்ளி பிரதேச செயலக பிரிவிலே அரசு காணி 56 ஏக்கர் காணியிலே பெரிய அளவிலான ஒரு அரிசி ஆலை உருவாக்கப்பட்டிருக்கிறது. அதனால் நமது மாவட்டத்துக்கு மாத்திரமல்லாமல் தேசிய மட்டத்திலும் பொருளாதார வளர்ச்சிக்கு பங்காளிப்பு செய்தது. யுத்த சூழ்நிலை காரணமாக கௌரவ அமைச்சர் அவர்களே அது சீரழிக்கப்பட்டிருக்கிறது. ஆனால் பொது தேவைகளுக்காகவும் மக்களுக்கும் சில காணிகள் பகிர்ந்தளிக்கப்பட்டு மிகுதியாக இருக்கின்ற காணிகளிலாவது இந்த நெற்களஞ்சிய சாலையை எமது மாவட்டத்துக்கு உருவாக்குவதற்கு நடவடிக்கைகள் எடுப்பீர்களா என்பதோடு, இந்த 28 நெற்களஞ்சிய சாலையிலேயே அம்பாறை மாவட்டத்தில் இருக்கின்ற பேர்பட்டியலே இந்த சவளக்கடை நெற்குத்தும் அரிசி ஆலையும் இருக்கின்றதா என்பதை கேட்க விரும்புகிறேன். மான்யார சவளக்கடை லொக்கு மூலகாக் திபுனா ஹால் மூலகாக்
கரு மந்திரிதுமணி அம்பார் திசைக்கு வி கபடா 28ක් තියෙනවා. ඒ වී ගබඩා 28න් ගී ගබඩා 27කට මේ යලකන්නේ වී අස්වනු ගොවි ජනතාව ගෙනවිත් දුන්නා. ඒ අනුව ඔබතුමාවයි කියන වී ගබඩා පිළිබඳව තොරතුරු තියෙනවා. ඒවත් පිළිබඳව මේවත් මේනකොට තාවකාලිකව ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා බොහෝ ගබඩා ප්‍රමාණයක්. සමහර ගබඩා තියෙනවා ඒ තාවකාලික ප්‍රතිසංස්කරණයෙන් එහාට ගිහින් ස්ථිර ප්‍රතිසංස්කරණ කටයුතු වලට භාජනය කරන්න ඕනකම තිබෙනවා. ඒ අනුව ඔබතුමා කියපු කාරණේ පිළිබඳව අපි විශේෂ අවධානය යොමු කරනවා.
ගෞරව பிரதி அமைச்சர் அவர்களே, எனது 2வது கேள்வி, அம்பாறை மாவட்டத்தில் நெல் சந்தைப்படுத்தும் சபைகளுக்கு நெல் உலர்த்தும் இயந்திரங்களை வழங்க வேண்டும் என்ற கோரிக்கையை நான் முன்வைக்கின்றேன். ஏனென்றால் எமது மாவட்டத்திலே தொடர்ச்சியாக உங்களுக்கு தெரியும், நீங்களும் எங்கள் மாவட்டத்துக்கு வந்து வெள்ள நிலைமையை பார்த்தவர்கள் என்ற வகையிலே எங்களுடைய விவசாயிகளுடைய நெல்லுகளை உலர்த்தி காய வைத்து கொடுப்பதற்கான விசேட திட்டத்தை எதிர்வரும் 2026ஆம் ஆண்டு பட்ஜெட்டிலாவது ஒரு விசேட நிதியை ஒதுக்கி அம்பாறை மாவட்டத்தில் இருக்கின்ற இந்த நெற்களஞ்சிய சாலைகளுக்கு நெல் உலர்த்தும் இயந்திரங்களை வழங்குவதற்கு நடவடிக்கைகள் எடுப்பீர்களா?
ගරු මන්ත්‍රීතුමනි, දැනටත් අපි ඇත්තරම මූණ දෙන ගැටලුවක් තමයි අපිට කමතට ගිහින් ගොවිය ළඟට ගිහින් වී මිලදී ගැනීම හැකියාවක් නැහැ. ඊට අදාළ වාහන නැති ප්‍රශ්න තියෙනවා. ඊටත් වඩා තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි තෙත වී ලබා ගැනීමට අදාළ ප්‍රතිපාදන රජයේ සතුව නැහැ. එතකොට ඉතින් යන්න නම් 14 දක්වා තෙත බර ඉවත් කරපු වී අපි ගන්න ඕනි. ඒ තත්විත වී පත්කිරීමට නම් ඊට අවශ්‍ය තාක්ෂණික මෙවලම් සම්පූර්ණ කරලා ඊට අදාළ යටිතල පාසුකම් සම්පූර්ණ කරන්න ඕනි. ඉතින් ඒකට අපි එක ප්‍රවේශයක් විදිහට මේ වෙනකොටත් පත්තර දැන්වීමකුත් දාලා තියෙනවා. විශේෂම ස්ථාන කීපයක එන කන්න වෙනකොට වී වියලන යන්ත්‍ර සවි කරලා ඒ ක්‍රියාවලිය ඉස්සරහට අරගෙන යන්න. විශේෂයෙන්ම අම්පාර දිසේක අපේ නියෝජ්‍ය අමතුමත් මෙතන ඉන්නවා. ලංකාවේ ගත්තොත් සමස්ත වී නිෂ්පාදනයෙන් 120%කට වැඩි ප්‍රමාණයක් වී නිෂ්පාදනය කරන දැවැන්තම දිසීකය, රටට බත සරි කරන ප්‍රධානම දිසීකය තමයි අම්පාර දිසීකේ. ඒ පිළිබඳව අපට ගෞරවයක් තියෙනවා. ඒ සියලු තත්ත්වයන් සැලකිල්ලට අරගෙන අම්පාර දිසීකය තුලත් ඔබතුමා යෝජනා කරන විදිහට අපි ක්‍රියාවලිය ඉදිරියට තියෙන තත්ත්වයන් උඩ අපි ඉදිරි කාලය තුළ ක්‍රියාවට නගමු කියන කාරණාව මේ වෙලාවේ මතක් කරනවා.
ගරු ධනුෂ්ක රංගනාත් මහතා, ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ඇසීමට.
ගරු කථානායකතුමනි අමතුමාට ප්‍රශ්නය යොමු කරනවා.
එක කල්ටර දිස්ත්‍රික්කයේ කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ වැඩසටහනට මාර්ග 405ක් යෝජනා වී ඇති අතර ඉන් මාර්ග 6ක් අවලංගු වී මාර්ග 399ක් ඇතුළත් කර තිබී ඇත. මේ මාර්ග ලැයිස්තුව ඇමිනුම එකේ දක්වා ඇත. ලොකු විස්තරයක් තියෙන කථානායකතුමනි ඒක සභාගත කරනවා. දෙක කල්ටර දිස්ත්‍රික්කයේ කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ වැඩසටහනට ඇතුළත් කර ඇති මාර්ග අතරින් එක සංවර්ධනය කර අවසන් මාර්ග සංඛ්‍යාව 201කි මාර්ග ලැයිස්තුව තියෙනවා සභාගත කරනවා. එම වැඩසටහනට ඇතුළත් කර තිබූ නමුත් සංවර්ධනය කර අවසන් නොකළ මාර්ග සංඛ්‍යාව 198කි සභාගත කරනවා ලැයිස්තුව. තුන එම මාර්ග සංවර්ධනය සඳහා වැය කර ඇති පිරිවැය වෙන්වෙන් වශයෙන් ඇමිනුම් දෙකේ සහ තුනේ දක්වා තියෙනවා. එකත් සභාගත කරනවා කරු කථානායකතුමනි. හතර එම මාර්ග සංවර්ධන කටයුතු ප්‍රගතිය එකත් ලොකු විස්තරයක් තියෙන්නේ සභාගත කරනවා ගරු කථානායකතුමනි. එක මාර්ග සංවර්ධන අධිකාරිය මගින් සංවර්ධන කටයුතු ආරම්භ කළද පහත හේතුන් මත මාර්ග 198ක වැඩ අවසන් කිරීමට නොහැකි විය. එක 2021-22 වර්ෂ තුළ පැවති කෝවිඩ් අර්බුදය හේතුවෙන් මෙම සංවර්ධන කටයුතු නතර වීම. දෙක අමුද්‍රව්‍ය හා ඉන්ධන හිඟය. තුන රට තුළ 2021-22 වර්ෂ තුළ පැවති ආර්ථික අර්බුද තත්ත්වය මත මුදල් අමාත්‍යාංශයෙන් නිකුත් කළ රාජ්‍ය වියදම් පාලනය කිරීම මෙන් වූ ජාතික අයවැය චක්‍රලේඛ අංක 0.3 ඇලේරක් 2022 තුන්වෙනි ඡේදය අනුව ව්‍යාපෘති කටයුතු තාවකාලික නතර කිරීමට ලබා දී තිබූ උපදෙස් පරිදි මෙම සංවර්ධන වැඩසටහන නතර කිරීම චක්‍රලේඛයේ පිටපතක් අමුණලා තියෙනවා. දෙක තීරණය කර තිබේ. තුන කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ වැඩසටහනේ වැඩ ආරම්භ කර ඇතත් සංවර්ධන කටයුතු නිම නොකර ඇති මාර්ග නැවත සංවර්ධනය සඳහා අවශ්‍ය මුදල් ප්‍රමාණය කොපමණද තක්සේරු කරමින් පවතී. ඉන්පසු මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ වෙත එම යෝජනාව යොමු කර අවශ්‍ය ප්‍රතිපාදන 2020-26 වර්ෂයේ සිට අමතර ප්‍රතිපාදන ලෙස වාර්ෂිකව කොටස් වශයෙන් ලබාගෙන ඉදිරියේදී මෙම මාර්ග සංවර්ධනය කිරීමට කටයුතු කරනු ලැබේ. හතර මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මෙම ව්‍යාපෘතිය යටතේ වැඩ දියුණු කරන ලද මාර්ගවල නඩත්තු කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය මගින් සිදු කරනු ලැබේ. අනෙකුත් මාර්ග නඩත්තු කිරීම එම මාර්ග අයත් පළාත් පාලන ආයතන හෝ පළාත් සභාවට අයත් කාර්යයකි. පහ මෙම වැඩසටහන සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය වෙත තාවකාලිකව පවරා ගන්නා ලද මාර්ග ආපසු භාර ගන්නා ලෙස අදාළ පළාත් සභා සහ පළාත් පාලන ආයතන වෙත ලිඛිතව දැනුම් දී ඇති අතර මේ වන විට ඉන් බොහොමයක් මාර්ග අදාළ ආයතන විසින් ලිඛිතව භාරගෙන ඇත. අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා.
ගරු කථානායකතුමනි ඇමතිතුමාට යොමු කරන පළවෙනි අතුරු ප්‍රශ්නය, ගරු ඇමතිතුමනි විශේෂයෙන්ම මේ කිලෝමීටර් ලක්ෂ ව්‍යාපෘති යටතේ මේ මාර්ග සාදා නිම කර නැති මාර්ග ප්‍රමාණය ගත්තාම කළුතර දිස්ත්‍රික්කයේ ඔබතුමා කිව්ව විදිහට 198ක් මාර්ග සංවර්ධන අධිකාරිය මට දැනුම් දීලා තියෙනවා 203ක් කියලා. කොහොම වුණත් ඒ යටතේ ගරු ඇමතිතුමනි පානදුර 4ක්, කළුතර 25ක්, බණ්ඩාරගම 4ක්, හොරණ 40ක්, බේරුවල 14ක්, මතුගම 10ක්, බුලත්සිංහල 12ක්, මේකේ විශේෂත්වය තමයි අගලවත්ත 94ක් විදියට සාදා නිම කර නැති මාර්ග ප්‍රමාණයක් තියෙනවා. එතෙන්දි ගරු ඇමතිතුමනි විශේෂයෙන්ම ග්‍රාමීයව තියෙන ප්‍රදේශයන් වල තමයි මේ මාර්ගයන් අතරමඟ නතර කරලා තියෙන්නේ. ඒ අතරනොත් භාගට හදලා අවසන් කරපු නැති භාගට හදලා තියෙන මාර්ග තියෙනවා. ඒවායේ දැනටවත් ගමන් කරන්න බැරි තත්වයකට පත් වෙලා ඒ සංවර්ධන ව්‍යාපෘතියේම ඛේදවාචකයක් විදියට දැනටත් ගමන් කරන්න බැරි තත්වයකට පත් වෙලා තියෙනවා. එතෙන්දී ගරු ඇමතිතුමනි මම අහන්න කැමතියි, දැන් මේ අපේ ආණ්ඩුවෙන් ක්‍රියාත්මක කරනවා ඉතා හොඳ වැඩසටහනක් පුනරුදයට මග කියන ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය. පුනරුදයට මග කියන ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ අපිට ප්‍රමුඛතා කරගන්න හැකියාවක් පවතිනවද මේ අතරමඟ නවතර කරලා තියෙන මාර්ගවලට?
ගරුණ කතා නායකතුමනි, මේ කිලෝමීටර් ලක්ෂයේ වැඩසටහන අවුරුදු ගන්න කලින් පටන් ගත්තට ඒක ඇවිල්ලා කිලෝමීටර් ලක්ෂයක් කියවට ලංකාවේම තියෙන මාර්ග 119,382ක් වගේ ප්‍රමාණයක්. ඒතකොට හැමෝටම තේරෙනවා ලක්ෂය කියන්නේ තනිකර දේශපාලන ඉලක්කමක් අල්ලාගෙන පටන් ගත්ත වැඩක්, සම්පූර්ණයෙන් කඳහරට යනපු ප්‍රෝග්‍රෑම් එකක්. ඒක සාර්ථකුනේ නැහැ.
හැබැයි අපි රජය පත් වුණාට පස්සේ මේ අතරමඟ නවත්තපු ව්‍යාපෘති පටන් ගන්නත් අවුරුදු ගාණක් තිස්සේ ග්‍රාමීය පාරවල් සංවර්ධන නොවිච්ච නිසාත් මාර්ග සංවර්ධන අධිකාරියේ යටතේ නොපවතින මේ ග්‍රාමීය පාරවල් සංවර්ධනය කරන පුනරුදේ මග කියන වැඩසටහන පටන් ගත්තා. ඒ වැඩසටහන යටතේ අපි මේ වෙනකොට මිලියන 50ට අඩු පාරවල් 159ක් වැඩ පටන්ගෙන තියෙනවා. එයින් සම්පූර්ණ ගණන 262ක් ඒකෙන් 156ක් පටන්ගෙන තිනවා. තව ඉදිරියට 262ක් මේ දවස්වල කොන්ත්‍රාත් අවෝඩ් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ ඉදිරි මාස දෙක ඇතුළත මේ 159ට අමතරව තව 262ක් කොන්ත්‍රාත් පිරිනමන්න තියෙනවා. ඒතර ඒ වැඩ ටිකත් ඉදිරි කාලය ඇතුළත පටන් ගන්නවා. ඊට අමතරව මේ මේ වගේ බලාපොරොත්තු වෙනවා මේ අතරමඟ නැවතිලා තියෙන පාරවල් වැඩි ප්‍රමාණයක් අපිට ඉවර කරන්න. නමුත් එක අවුරුද්දකින් මේක අවසන් කළ හැකි දෙයක් නෙවෙයි. මොකද විශාල පාරවල් ප්‍රමාණයක් තියෙන නිසා පටන් ගත්ත ඒවා අපි ඉදිරි කාලය තුල ක්‍රමයෙන් මේ පුනරුදින මග හරහා ග්‍රාමීය පාරවල් ටික ක්‍රමක්‍රමයෙන් සංවර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා.
ගරු මන්ත්‍රීතුමා,
ගරු කථානායකතුමනි, ඇමතිතුමාට යොමු කරන දෙවනි අතුරු ප්‍රශ්නය, ගරු ඇමතිතුමනි, මේ ව්‍යාපෘතියට ණය ලබාගෙන තමයි මේ ව්‍යාපෘතීන් සියල්ල ආරම්භ කරේ. ඒ ණය වර්තමානයේ ගෙවාගෙන යන්න සිදුවෙමින් තියෙනවද කියලාත් ඔබතුමාගෙන් දැනගෙන ගන්න කැමතියි.
මේ ණය කටයුතු කොහොමද අපි ණයක් ගත්තට පස්සේ ඒක නොගෙව ඉන්න බෑ. නමුත් මේ ණය ගෙවන්න ඕනේ. නමුත් මේ කටයුතු අනිවාර්යෙන් කරගෙන යනවා. ඊට අමතරව කියවිය යුතු කාරණයක් තියෙනවා. මේ සියලු ණය ප්‍රතිපාදනය කරන්න තියෙන්නේ පාරවල් ඉදිකරන්න. අපේ අයවැයෙන් ප්‍රධාන වශයෙන් ඉලක්ක මාතෘකා හතරක් යටතේ මුදල් වෙන් වෙනවා පාරවල් සංවර්ධනය සඳහා. ඒකෙන් එක ප්‍රෝග්‍රෑම් එකක් තමයි වයිඩ්නින් ඇන් ඉම්ප්‍රූව්මන්ට් කියන එක. ඒක යටතේ ගරු කථානායක තුමනි ප්‍රොජෙක්ට් 83ක් මේ අවුරුද්දේ පටන් ගන්න තිබ්බා. මේ වෙනකොට අපි ප්‍රොජෙක්ට් 20ක් කොන්ත්‍රාත් පිරිනමලා තිනවා. ඒ වැඩ කටයුතු පටන් ගෙන තිනවා. ඊළඟ අමතරව 42ක් ප්‍රොකියුමන්ට් ප්‍රසම්පාදන කටයුතු තියෙනවා. ඊළඟට NPDF ප්‍රෝල් සඳහා තව කීපයක් ඉතිරිලා තියෙනවා. ඉදිරි මාසය ඇතුළත අපිට පුළුවන් වෙන 23ක් මේ කොන්ත්‍රාත් පිරිනමන්න අවසන් කරලා ඉවරලා. ඒතර ඒ 23ක් ඉදිරි කාලය තුල පටන් ගන්නවා. ඊට අමතරව මම කලින් කිව්වා වගේ පුනරුදින මග යටතේ පාරවල් 262ක් පටන් ගන්නවා. ඊළඟට වීක් බ්‍රිජස් කියලා ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඒකේ පළවෙනි 27ක් මේ අවුරුද්දේ ඉදි කරන්න ලෑස්ති කරලා තිබ්බා. ඒකේ මේ වෙනකොට 19ක කොන්ත්‍රාත් පිරිනමලා තියෙනවා. තව 7ක් තියෙනවා ප්‍රසම්පාදන කටයුතු වල, එකක් එස්ටිමේට් කටයුතු තියෙනවා. මේ පාලම් 27ත් සම්පූර්ණයෙන් ඉදිරි මාස දෙක ඇතුළත අපිට අවසන් කරන්න හැකියාව ලැබෙනවා, පිරිනමන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම රැපිඩ් ඕවලේ කියලා සර්ෆේසිං කරන වැඩක් තියෙනවා බිලියන 8000ක් වියදම් කරපු. මේකේ කිලෝමීටර් 225ක්. මේ කටයුතු ඉදිරි මාස දෙක ඇතුළත ඉවර වෙනවා. මේ හරහා අපි බලාපොරොත්තු වෙනවා. ඇත්තටම අපිට අවුරුදු ගාණක් තිස්සේ මාර්ග සංවර්ධනයක් උනේ නැහැ. පාරට කොන්ක්‍රීට් තාච්චියක් තාර තාච්චියක් දාගන්න බැරි තත්ත්වයක් තිබ්බේ. මේ පිරිනමන කොන්ත්‍රාත් එකත් ප්‍රමාණයත් එක්ක ඉදිරි මාස දෙක තුන ඇතුළත අනිවාර්යයෙන්ම සම්පූර්ණ වැඩබිමක් වඩපත් වෙනවා රට. ඒ වගේම කිය යුතු අවසාන වශයෙන් අපි මේ ඉංජිනේරු ඇස්තමේන්තු සාමාන්‍ය අපි සකස් කරන කොච්චර ප්‍රමාණයක් යනවද කියලා. මේ දවස්වල කොන්ත්‍රාත් පිරිනමන්නේ ගරු කථානායකතුමනි ඉංජිනේරු ඇස්තමේන්තුවට වඩා 124ත් 30ක් වගේ අඩු ප්‍රමාණයකින්. එතන අපි බලාපොරොත්තු වෙච්ච මුල්දලට වඩා වැඩි ප්‍රමාණයක් ඉතිරි වෙනවා මේ අවුරුද්දේ. මේ වෙන් කරන පාරවල් සඳහා වෙන් කළා. ඒ නිසා අපි ලබන අවුරුද්දේ කන්ටිනියු වෙන විදිහට නැවතත් අපි තව පාරවල් ගනිමින් ඉන්නවා දිස්ත්‍රික් වශයෙන්. මේ විදිහට අපි මේක මූල්‍ය කළමනාකරණය සහිතව කොමිස් නැති නිසා ඉතිරි වෙන මුදලුත් ග්‍රාමීය පාරවල් වලට දෙන්න පුළුවන් විදිහට වැඩ ටික් කරගෙන යනවා. ඒක තමයි උත්තරේ.
දෙවෙනි වටේ ප්‍රශ්න අංක දෙක ගරු වෛද්‍ය කාවින්ද හේෂාන් ජවර්ධන මහතා ප්‍රවාහන මහාමාර්ග සහ නාරික සංවර්ධන අමාත්‍යතුමාගේ සිට.
ගරු කථානායකතුමනි, වෛද්‍ය කාවින්ද ජවර්ධන මන්ත්‍රීතුමා වෙනුවෙන් ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමාගෙන් අහනවා.
පිළිතුරු සභාගත කරන්න. ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා. රංග ගුණසේකර නියෝජ්‍ය අමාත්‍යතුමා.
පිළිතුරු සභාගත කරන කතන.
ප්‍රශ්නාංක 6 ගරු මහාචාර්ය එල් එම් අභිවික්‍රම මහතා වැවිලි සහ ප්‍රජා යටතල පහසුකම් කළ අමාත්‍යතුමාගේ.
ගරු කථානායකතුමනි, ගරු එල් එම් අභිවික්‍රම මහතා වෙනුවෙන් වැවිලි ප්‍රජා යටතල පහසුකම් ඇමතුමාගෙන් අහනවා.
සභාගත කරන ගරු කථානායකතුමනි,
ප්‍රශ්නාංක 7 ගරු සුනිල් රත්නසිරි මහතා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යතුමාගේ ඇසීමට. ගරු සුනිල් රත්නසිරි මන්ත්‍රීතුමා.
සුනිල් රත්නසිරි
ගරු මන්ත්‍රීතුමාට මයික් එක ලබා දෙන්න.
ප්‍රශ්න අහනවා ගරු කතානායකතුමනි.
ගරු නියෝජ ගෞස අමාත්‍යතුමා
ප්‍රධාන කතානායකතුමනි සති දෙකක් කල් ගන්නවා.